එතකොට අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ ආහාර මාර්ගයේ ආශ්‍රිතව දක්නට ලැබෙන සුලභ රෝග කීපයක් ගැන. එතකොට ආහාර මාර්ගය කියන්නේ දරුවනේ ඇත්තටම නිතරම ද්‍රව්‍ය ඇතුළු වෙන සහ පිට වෙන පද්ධතියක් නේ. නිතරම ආහාර ඇතුළු වෙනවා, නිතරම ද්‍රව්‍ය පිට වෙනවා. එතකොට මේකට ගොඩක් පිටතින් ශුද්ධ ජීවි ඇතුළු වීමේ හැකියාව වැඩි. ඒක හින්දා මේ ආහාර ජීර්ණ පද්ධතියට රෝග ඇති වෙන්න තියෙන හැකියාව වැඩි. ඔයාලා උනත් දන්නවා කෑමක් චුට්ටක් අවුල් ගියපු ගමන් නරක වෙච්ච ආහාරයක් බැරිලත් අපිට කැවුනොත් එහෙම මේ බඩේ අජීර්ණ වගේ හැදෙන්න පුළුවන්. එතකොට අපි බලමු මොනවද මේ හම්බෙන සුලභ රෝග වර්ග කියලා මෙන්න මේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව. පළවෙනි එක තමයි ගැස්ට්‍රයිටිස් කියන රෝගය. මොකද මේ ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ ළමයිට ගොඩාක් මේ ලෙඩේ තියෙනවා, බඩේ දැවිල්ල කියලා කියනවා. මේ ආමාශයේ මම කිව්වා අභ්‍යන්තර ශ්ලේෂ්මල පටලයක් තියෙනවා. මේ අභ්‍යන්තර ශ්ලේෂ්මල ආස්තරය ප්‍රදාහයට පත් වුණාම තමයි මෙන්න මේ ගැස්ට්‍රයිටිස් කියන රෝගය හැදින්නේ. එතකොට මොකද වෙන්නේ, අර හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය හා ගැටෙනකොට මේ ආමාශයේ බිත්තිය වේදනාවක් දැනෙනවා. එතකොට මේකෙදි තියෙන රෝග ලක්ෂණ තමයි ඇඹුල් රස උගුරට එනවා. ඒගොම ආමාශයේ දැවිල්ල හා වේදනාව ඇති වෙන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕනේ ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න මොන වගේ හේතුද බලපාන්නේ කියලා. නියමිත වේලාවට ආහාර නොගැනීම. මෙහෙම හිතන්නකෝ, සමහර ළමයි උදෑසන ආහාරය අරගෙන ඉන්නේ නැහැ. එතකොට පාසල ඉන්ටර්වල් එක දෙන්නේ සාමාන්‍යයෙන් 11ට විතර. එතකොට සමහර ළමයි ඒ ඉන්ටර්වල් එකෙත් පොඩි කෑමක් තමයි කන්නේ. ඒතර අන්තිමේට අපේ මේ ආමාශයේ ගොඩක් වෙලා හිස් වෙලා තිබ්බහම මෙන්න මේ අර ආමාශික යුෂ නිතරම ශ්‍රාවය වෙලා අවසානයේට මෙන්න මේ අභ්‍යන්තර ශ්ලේෂ්මල ආස්තරේ ප්‍රදාහයටපත් වෙලා ගැස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට පාසල් දරුවන්ට ගොඩාක් මේ ගැස්ට්‍රයිටිස් කියන ලෙඩේ හැදෙන්නේ දරුවනේ උදෑසන ආහාරය අරගෙන ඉන්නේ නැති වුණාම. ඒකින්ද මතක් කරලා මෙන්න මේ උදෑසන ආහාරය ගන්න පුරුදු වෙන්නේ. එතකොට අපි මේ ලෙඩ රෝග ගැන කතා කරන්නේ ඇයි? ඇත්තටම අපි මේ ලෙඩ රෝග ගැන කතා කරන්නේ මේ ලෙඩ රෝග වළක්වා ගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. එතකොට අපි බලමු මේ ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න බලපාන තවත් හේතු මොනවද කියලා. එකක් තමයි මං කිව්වා නිවැරදි වේලාවට නිවැරදි નિયમિત වේලාවට ආහාර නොගැනීම. ඊළඟ දේ තමයි අම්ල මිරිස් සහ තෙල් අධික ආහාර නිතර නිතර ගත්තහමත් මෙන්න මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එයාගේම අධික ලෙස මද්‍යසාර දුම්වැඩි පාවිච්චි කරන කට්ටියට, එයාගේම මානසික ආතතියෙන් ඉන්න කට්ටියට මෙන්න මේ ගැස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට ඔයාලා පුළුවන් තරම් નિયમિત වේලාවට ආහාර ගන්න, තෙල් මිරිස් දාපු ආහාර වැඩිපුර දාපු ආහාර වැඩි ගන්න එපා. ඒ වගේ මානසික සුවයෙන් ජීවත් වෙන්න. එතකොට මේ ගැස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වයෙන් අපිට අත්මිදෙන්න පුළුවන්. ඊළඟට අපිට හම්බෙන සුලභ රෝගී තත්ත්වය තමයි මලබද්ධය කියන එක. මේ මල කියන්නේ ඇත්තටම අර්ධ ඝන ස්වරූපෙන් තියෙන ද්‍රව්‍යයක්නේ. මේ මල ද්‍රව්‍ය ගොඩාක් ඝන තත්ත්වයට පත් වුණොත් එහෙම බැහැර කිරීම අපහසු වෙනවා. මේකට හේතු වෙන්නේ මේ මල ද්‍රව්‍ය වැඩි වෙලාවක් මහාන්ත්‍රය තුල රැඳී තිබීම හින්දා. මල ද්‍රව්‍ය වැඩි වෙලාවක් මහාන්ත්‍රය තුල තිබ්බහම මොකද වෙන්නේ? අධික ලෙස ජලය අවශෝෂණය වෙලා මේ මල ද්‍රව්‍ය ඝන තත්ත්වයට පත් වීම සිදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ මල ද්‍රව්‍ය බැහැර කිරීමට අපහසු වෙනවා. ඉතාම අපහසු රෝගී තත්ත්වයක් බවට පත් වෙනවා. එතකොට දරුවනේ මලබද්ධයට හේතු මොනවද? මෙන්න මේවා තමයි මලබද්ධයට හේතු. පරිභෝජනය කරන ආහාරයේ තන්තු ප්‍රමාණය අඩු වුනහම, ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරේ නැති වුනහම, ඒ වගේම මලපහා කිරීමේ අවශ්‍යතාවයේ කල් දැම්මහම මෙන්න මේ මලබද්ධය කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒතර අපි කොහොමද මලබද්ධය වළක්වා ගන්නේ? ප්‍රමාණවත් පරිදි ජලය පානය කරලා පුළුවන් තරම් ඉලවලු පළතුරු බහුල ආහාර ගත්තාම මෙන්න මේ මලබද්ධය කියන රෝගී තත්ත්වය ඇතිවීම වළක්වා ගන්න අපිට පුළුවන්. අපි ඊළඟට කතා කරන්න යන්නේ උණසන්නිපාතය කියන රෝගී තත්ත්වය ගැන. මේ උණසන්නිපාතය හැදෙන්නේ බැක්ටීරියාවක් මගින්. දූෂිත ආහාර පාන ගත්තාම නැත්තම් දූෂිත ජලය පීනුවාම ස්නානය කරාම මේ බැක්ටීරියාව මුඛය තුලින් ඇතුළු වෙනවා. එතකොට මේ උණසන්නිපාතය කියන ලෙඩේ හැදුනහම මුල් අවස්ථාවේ මලබද්ධය ඇති වෙනවා. ඊට පස්සේ දිවේ අධික ලෙස කාරම් බැඳෙන්න පටන් ගන්න. ඒ වගේම ටික දවසකින් උදර වේදනාව සහ පාචන තත්ත්වයක් ඇති වෙනවා. ඊළඟට ශුද්‍රාන්ත්‍රයේ තුවාල හැදිලා රුධිරය වහනේ වෙලා මලත් සමග රුධිරේ පිට වෙන්න පටන් ගන්නවා. ඒතර මේ උණසන්නිපාතයේ රෝගකාරකයා මතක තියාගන්න බැක්ටීරියාවක්. එතකොට උණසන්නිපාතයේ වළක්වා ගන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරනවා. ඊළඟට අපිට හම්බෙන රෝගී තත්ත්වය තමයි පාචනය කියලා කියන්නේ. මේ පාචනය හැදෙන්නේ වෛරස හෝ බැක්ටීරියාවක් හෝ වෙනත් පරපෝෂිතයෙක් මගින්. එතකොට මේ බැක්ටීරියා වෛරස් හෝ වෙනත් පරපෝෂිතයෙක් මගින් අන්ත්‍ර ආසාදනය වීමෙන් තමයි පාචනය කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ. මේ රෝගේ ව්‍යාප්ත වෙන්නේ ආසාදිතයෙක්ගේ අසූචි මගින්. එතකොට අසූචි ආසාදනය වෙන්න පුළුවන් ක්‍රම මොනවද? එකක් තමයි මිනිස් මල පහ ජලයට එකතු වුණොත් එහෙම ඒ ජලය ඔස්සේ අපේ මුඛ මාර්ගින් ඇතුළු වෙන්න පුළුවන්. ඊට පස්සේ ආහාරවලට එකතු වුණොත් මිනිස් මල පහ ඒත් මෙන්න මේ ශුද්ධ ජීවීන්ගෙන් ආසාදනය වෙන්න පුළුවන්. එතකොට දූෂිත වූ ආහාර හෝ ජලය පරිභෝජනය කිරීමෙන් තමයි මෙන්න මේ පාචනය කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ. එතකොට දරුවනේ මොනවද මේ පාචනය කියන රෝගී තත්ත්වයේ තියෙන රෝග ලක්ෂණ? පාචනයේ තියෙන රෝග ලක්ෂණය තමයි දියර තත්ත්වයෙන් මල පහ පිටවීම. එතකොට දියර තත්ත්වයෙන් මල පහ පිටවීම තමයි මෙන්න මේ පාචනය කියන රෝගයේ තියෙන රෝග ලක්ෂණය. එතකොට දරුවනේ අපි කොහොමද මේ උණසන්නිපාතය සහ පාචනය කියන එක වළක්වා ගන්නේ? උණසන්නිපාතය සහ පාචනය වළක්වා ගන්න අපි මෙන්න මේ කියන යහපත් සෞඛ්‍ය පුරුදු ටික පුරුදු පුහුණු කරගන්න වෙනවා. එකක් තමයි නටවා නිවාගත් ජලය පානය කිරීම. මං කිව්වේ ජලයෙන් දූෂිත මල පහත් එක්ක තියෙන මේ ශුද්‍ර ජීවීන් අපේ ආහාර මාර්ගයට ඇතුළු වෙන්න පුළුවන්. ඒතර උණු කරලා නිවාගත් ජලය පානය කිරීමෙන් මෙන්න මේ ශුද්‍ර ජීවීන් විනාශ වෙනවා. එතකොට උණු කරලා ගත්තාම මේ ශුද්‍ර ජීවීන් විනාශ වෙනවා. එතකොට ඒ ජලය පානය කරා කියලා අපිට මෙන්න මේ උණසන්නිපාතය සහ පාචනය ඇති වෙන්නේ නැහැ. ඊළඟට මැස්සන් බෝවෙන ස්ථාන ඉවත් කිරීම සහ මේ මැස්සෝ ආහාර මත වැසීම් වළක්වා ගන්න ඕනේ. ඒකට අපිට පුළුවන් ආහාර පාන වහලා තියන්න. මොකද ওই මැස්සෝ ගොඩක් වෙලාවට මල පහවල වහලා ඇවිල්ලා කෑම්වල වැහුවාම එයාලගේ කකුල්වල තැවරෙන අසූචි වලින් මේ ලෙඩ රෝග ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒකින් මතක තියාගන්න ආහාර පාන නිතරම වහලා තියන්න ඕනේ. ඒ වගේම මාර්ග අසල විවෘතව අලෙවි කරන ආහාර පාන ගන්න යන්න එපා දරුණේ. මොකද ඒ වගේත් අරක මං කලින් කිව්ව தത്വෙම තියෙන්න පුළුවන්. කියන්නේ මැස්ස වහලා දූෂිත වෙලා තියෙන්න පුළුවන්. ඊළඟට ජල මුද්‍රිත වැසිකිලි භාවිතය. මේක දන්නව ඇති සම්පූර්ණයෙන් සංවෘත වෙලා තියෙන වැසිකිලි වලට අපි කියනවා ජල මුද්‍රිත වැසිකිලි කියලා. ඒ කියන්නේ වැසිකිලි වල සහ බාහිර පරිසරයට සම්බන්ධයක් නැහැ. එතකොට මැස්සොන්ට එහෙම ඒ වැසිකිලියේ තියෙන වලත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ. එතකොට අර මල පහවල තියෙන ශුද්‍ර ජීවීන් නැත්තම් පාචනය ඇති කරන ශුද්‍ර ජීවීන්ට බාහිර පරිසරයත් එක්ක එකතු වෙන්න තියෙන අවස්ථාව නැහැ. ඒකින්නම් මේ ජල මුද්‍රිත වැසිකිලි භාවිත කරාම මේ රෝගේ වළක්වා ගන්න පුළුවන් උණසන්නිපාතය සහ පාචනය කියන එක. හැබැයි ගං වතුරක් වගේ තත්ත්වයක් ඇති වුණොත් එහෙම ඔය වැසිකිලි ඔක්කොම උතුරලා මේ ජලයට එකතු වුනහම නැවත සැරයක් අන්නර මම කියපු රෝග දෙක ව්‍යාප්ත වෙන්න පුළුවන්. එතකොට ඊළඟ දේ තමයි වැසිකිලි භාවිතයෙන් පසු සබන් යොදා දෑත් පිරිසිදු කර ගැනීමෙනුත් මෙන්න මේ උණසන්නිපාතය සහ පාචනය කියන රෝග ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ඒත් අපි මෙන්න මේ කියපු දේවල් වලින් පුළුවන් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව තියෙන සුලභ රෝග වළක්වා ගන්න. එතකොට බරුණේ අපි මෙන්න මේ මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන සාමාන්‍ය පෙළට අවශ්‍ය කරන සීමාව සාකච්ඡා කරා. එතකොට බලමු මේ කොටසේ සාරාංශයක් විදිහට මොනවද අපි සාකච්ඡා කරේ කියලා. එතකොට මම ඉස්සරම කියලා දුන්නා ආහාර ජීර්ණය කියන්නේ මොකද්ද කියලා. ඊළඟට ආහාර ජීර්ණේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා කියලා මම කියලා දුන්නා. ඊට පස්සේ ආහාර ජීර්ණ පද්ධතිය තියෙන කොටස් අපි ඉගෙන ගත්තා. ඊළඟට ආහාර ජීර්ණ පද්ධතිය එක් එක් කොටස් වලින් සිදු කරන කාර්යයන් ටික අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ආහාර ජීර්ණ පද්ධතිය තියෙන ජීර්ණ එන්සයිම ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ජීර්ණඵල අවශෝෂණය වෙන හැටි අපි ඉගෙන ගත්තා. අවසානට අපි ඉගෙන ගත්තා ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව තියෙන සුලභ රෝග මොනවද කියලා. අවසානට අපි කතා කරේ එම රෝග වළක්වා ගන්න අපි අනුගමනය කරන්න පුළුවන් යහපත් සෞඛ්‍ය පුරුදු මොනවද කියලා. එතකොට දරුවනේ, මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය නිර්දේශයට අවශ්‍ය කරුණු ටික අපි දැන් සාකච්ඡා කරමු. අපි දැන් යන්නේ මිනිසාගේ ශ්වසන පද්ධතිය ගැන සාකච්ඡා කරන්න. ඒ කියන්නේ ජීවි දේහ ක්‍රියා කියන පාඩමේ පළවෙනි උපයෝගය තමයි මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය. දෙවැනි උපයෝගය තමයි මිනිසාගේ ශ්වසන පද්ධතිය. දැන් අපි යන්දරෝනේ මිනිසාගේ ශ්වසන පද්ධතිය පිළිබඳව අධ්‍යයනය කරන්න. එතකොට දරුවනි, මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය ගත්තාම අපි දන්නවා සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳලා මේ මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය අපි දන්නවා සාමාන්‍යයෙන් ආශ්වාස කරනවා පාශ්වාස කරනවා. සාමාන්‍යයෙන් වල දන්නවා ආශ්වාස කරද්දී අපි කියන ඔක්සිජන් ඇතුළට අවශෝෂණය කරගන්නවා, කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. හැබැයි අපිට 11 වසරට මේක ඉගෙන ගද්දී පොඩ්ඩක් මේක සංකීර්ණව ඉගෙන ගන්නවා. එතකොට මිනිසාගේ ශ්වසනයේ දරුවනේ ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. එතකොට මේක අවස්ථා තුනකින් සිද්ධ වෙනවා. මොකක්ද මේ අවස්ථා තුන? පළවෙනි එක තමයි බාහිර ශ්වසනය කියන එක. බාහිර ශ්වසනය වෙන්නේ පෙනහැලි සහ බාහිර පරිසරය අතර වායු සංසරණය. පෙනහැලි සහ බාහිර පරිසරය අතර වායු සංසරණයෙන් තමයි මෙන්න මේ බාහිර ශ්වසනය කියන එක සිදු වෙන්නේ. ඊළඟ දෙවැනි අවස්ථාව තමයි ගර්ත තුල සිදුවන වායු හුවමාරුව කියන එක. තුන්වෙනි අවස්ථාව තමයි සෛලීය ශ්වසනය කියන එක. එතකොට මිනිසාගේ ශ්වසනය අපිට අවස්ථා තුනකින් දක්වන්න පුළුවන්. අපි දැන් බලමු මෙන්න මේ අවස්ථා තුන මොනවද කියලා. ඒ කියන්නේ බාහිර ශ්වසනය, ගර්ත තුල සිදුවන වායු හුවමාරුව, ඒ වගේම සෛලීය ශ්වසනය කියන්නේ මොනවද කියලා අපි දැන් විස්තරාත්මකව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දරුවනේ, ඉස්සරවම අපි පොඩ්ඩක් බලමු මේ ශ්වසන පද්ධතිය තියෙන කොටස් මොනවද කියලා. මිනිසාගේ ශ්වසන පද්ධතිය කොටස් තමයි නාස්පුහරය, ග්‍රසනිකාව, ස්වරාලය, එයාගේ ශ්වාසනාලය, ශ්වාසනාලිකා, අනුශ්වාසනාලිකා, ඒ වගේම ගර්ත, මහා ප්‍රාචීරය, එම් පාර්ශ්ව. මේවා තමයි මේ ශ්වසන පද්ධතිය කොටස්. ඒකට ශ්වසන පද්ධතිය වායු ගමන් කරන කොටස් ටිකක් වෙනම තියෙනවා. අපි ඒක පිළිවෙලට සාකච්ඡා කරමු, වායු ගමන් කරන ආකාරය. එතකොට මේ ශ්වසන පද්ධතිය කොටස් ටික ඔයාලා හොඳට නම් කරන්න පුරුදු වෙන්න දරුවනේ. ඔයාලගේ පෙළ පොතේ තියෙන රූප සටහන. ඒකේ සම්පූර්ණ කොටස් ටික නම් කරන්න ඔයාලා පුරුදු වෙන්න. එතකොට බලමු, ඉස්සරවම බලමු අපි මේ බාහිර ශ්වසනය කියන්නේ මොකද්ද කියලා. බාහිර ශ්වසනය කියලා කියන්නේ පෙනහැලි තුළට ඔක්සිජන් සහිත වාතය ඇතුළු කර ගැනීම සහ සෛල තුළ නිපද වෙන වායුමය අපද්‍රව්‍ය පෙනහැලි වලින් ඉවත් කර ගැනීම. සරලවම කිව්වොත් පෙනහැලි වලට ඔක්සිජන් සහිත වාතය ඇතුළු කර ගැනීමයි, සෛල තුළ නිපද වෙන කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප පෙනහැලි වලින් ඉවත් කිරීම සිදු වෙන්නේ මෙන්න මේ බාහිර ශ්වසනයේදී. එතකොට මේ බාහිර ශ්වසනය පෙනහැලි සහ බාහිර පරිසරය අතර තමයි සිදු වෙන්නේ. එතකොට මේ පෙනහැලි හා බාහිර පරිසරය අතර සිදුවන මෙන්න මේ වායු සංසරණය අපිට ආදර්ශනය කරන්න පුළුවන් ඔයාලගේ පෙළ පොතේ ක්‍රියාකාරකමකට දාලා තියෙන ප්ලාස්ටික් බෝතලයක් කපලා රබර් පටලයක් හයි කරලා ඒක ඇතුලේ පෑන් බට දෙකක් හයි කරලා ටූටි බැලූනයක් සවි කිරීමේ. එතකොට අපිට මේ ඇටවුම ක්‍රියාත්මක කරලා පුළුවන් මේ බාහිර ශ්වසනය සිදු වෙනකොට
ශ්වසන පද්ධතිය ගර්ථ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න. එතකොට මේ ගෙදර විවේකී වෙන්න වෙලාවක මෙන්න මේ පෙළ පොතේ තියෙන චූටි ක්‍රියාකාරකම් කරලා බලන්න. ඔයාලට හොඳට මේක ආදර්ශනය කරගන්න පුළුවන් වෙයි. එතකොට දරුවනේ ජීව ක්‍රියාවලිය වලට අපිට ඔක්සිජන් ඕන වෙනවා. මේ ජීව ක්‍රියාවලිය වලට ඕනේ ඔක්සිජන් ලබා ගැනීම සහ සෛල වල නිපද වෙන කාබන් ඩයොක්සයිඩ් බෑර කිරීමට සැකසීලා තියෙන පද්ධතිය තමයි ශ්වසන පද්ධතිය කියලා කියන්නේ. අපි බලමු නාසයෙන් ඇතුළු වන වාතය ශ්වසන මාර්ගයේ ගමන් කරන අනුපිළිවෙල මොකක්ද කියලා. නාසයෙන් ඇතුළු වෙන වාතය ශ්වසන මාර්ගයේ ගමන් කරන අනුපිළිවෙල ගත්තාම මුලින්ම නාසය, ඊළඟට ග්‍රසනිකාව, ඊළඟට ස්වරාලය, ඉන්පසු ශ්වාසනාලය, ශ්වාසනාලිකා, අනුශ්වාසනාලිකා ඔස්සේ ගර්තවලට ඇතුළු වීම සිදු වෙනවා. මං ආයසරයක් කියන්නම්. ශ්වසන මාර්ගයේ වායු ගමන් කරන අනුපිළිවෙල නාසය, ග්‍රසනිකාව, ස්වරාලය, ශ්වාසනාලය, ශ්වාසනාලිකා, අනුශ්වාසනාලිකා, අවසානයේට ගර්ත. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් මේ දූවිලි සහිත පරිසරවල ගමන් කරනකොට ලොකු දූවිල්ලක් තියෙනවා මේ පරිසරයේ වාතයේ. සාමාන්‍යයෙන් මේ වාතයේ තියෙන තැනකට සූර්යාලෝකය වැටුණාම ඔක හොඳටම දකින්න පුළුවන්. හොඳටම දකින්න පුළුවන් මේ වාතයේ තියෙන ලොකු දූවිලි. එතකොට අපි පොඩ්ඩක් කල්පනා කරොත් එහෙම මේ දූවිලි ඔක්කොම ටික අපේ පෙනහළු අස්සට ගියොත් එහෙම ලොකු ගැටලුවක් ඇති වෙන්න පුළුවන් නේද? ඒතර මොකක්ද මේ ගැටලුවට තියෙන විසඳුම කියලා අපි දැන් මේ බලන්නයි යන්නේ. මේ මානව ශ්වසන පද්ධතිය ඇතුළේ තියෙන දරුවනේ පක්ෂ්ම කියලා පොඩි කෙඳි වගේ ව්‍යුහයක්. ඒ වගේම බලන්න මේ නාස්කුහරේ ඇතුළේ තියෙනවා ශ්ලේෂ්මලය. මේ ශ්ලේෂ්මලයේ හින්ද මේ ශ්වසන පද්ධතිය ඇතුළ නැත්තම් නාස්කුහරේ බිති තෙත්ව පවතිනවා. ඒ වගේම මේ ඇතුළේ තියෙන පක්ෂ්ම කියන ඒවා නිතරම චලනය වෙනකොට ආශ්වාස වාතයේ තියෙන බැක්ටීරියා, කුණු දූවිලි වගේ අපද්‍රව්‍ය ශ්ලේෂ්මලයේ ඇලීම සිද්ධ වෙනවා. ඒ වගේම පක්ෂ්ම මේ ශ්වසන පද්ධතියෙන් ඉවතට චලනය වෙන හින්දා ඒ ඇතුළේ වෙන ඔක්කොම අපද්‍රව්‍ය ටික ශ්වසන මාර්ගයේ නිවත් වීම සිදු වෙනවා. ඒ වගේම කිවිසුම් සහ කැස්ස මගින්, ඒ වගේම කේටේ මගින් මෙන්න මේ අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු වෙනවා. එතකොට අපි පෙනහළු වලට යන්නේ හොඳට පිරිසිදු වෙච්ච වාතය. ඒතර ඇත්තටම මේක එයා ෆිල්ටරයක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ පක්ෂ්ම සහ ශ්ලේෂ්මලය කියන ටික. එතකොට මේ නාස් කුහරයෙන් වාතය ගමන් කරනකොට මේ ආශ්වාස වාතයේ සිදුවන වෙනස්කම් මොනවද? මේ ආශ්වාස වාතයේ මෙන්න මේ කියන වෙනස්කම් ටික වෙනවා නාස් කුහරෙන් ඇතුළු වෙනකොට. පළවෙනි එක තමයි මේ ආශ්වාස වාතය තෙත්වීම සිදු වෙනවා. දෙවෙනි එක තමයි ආශ්වාස වාතය ශරීර උෂ්ණත්වයට එනවා. සමහරට එළියේ තියෙන සීතල වායුවක් නම් ඒක නාසයෙන් ඇතුළු වෙනකොට ශරීර උෂ්ණත්වයටමපත් වෙනවා. ඊළඟට ආශ්වාස වාතයේ තියෙන අපද්‍රව්‍ය ටික ඉවත් වීම සිදු වෙනවා. එතකොට අපි බලමු ආශ්වාසය කියන්නේ මොකද්ද, මේ ආශ්වාසයේදී මොකද්ද වෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් දන්නවා පොඩි කාලේ ඉඳලා ආශ්වාසය කියන්නේ හුස්ම ගන්න එක ඇතුළට. එතකොට මේ ආශ්වාසය වෙන්න නම් දරුවනේ අපේ පෙනහැලිවල පරිමාව වැඩි කරගන්න ඕනේ. එතකොට පෙනහැලිවල පරිමාව කොහොමද වැඩි කරගන්නේ? එතකොට මම පොඩ්ඩක් ඔයාලගේ අවධානය යොමු කරනවා ඔයාලගේ පෙළ පොතේ තියෙන මානව ශ්වසන පද්ධති රූපසටහනට. ඒ මානව ශ්වසන පද්ධති රූපසටහනේ බලන්න මහා ප්‍රාචීරය කියලා කොටසක් තියෙනවා. ඒ වගේම පර්ෂු කියලා ව්‍යුහයක් තියෙනවා. ඒතර පර්ෂු අතර තියෙනවා පේශි වගේ. ඒ පර්ෂු අතර තියෙන පේශි වලට අපි කියනවා අන්තර් පර්ෂුක පේශි කියලා. එතකොට ආශ්වාසය වෙන්න නම් පෙනහැලිවල පරිමාව වැඩි වෙන්න ඕනේ. පෙනහැලිවල පරිමාව වැඩි වෙන්න නම් ඔය පර්ෂු වලින් සමන්විත උරස් කුහරයේ පරිමාව වැඩි කරගන්න ඕනේ. ඒතර මේ උරස් කුහරයේ පරිමාව වැඩි වෙන්නේ මෙන්න මේ කියන වෙනස්කම් හින්දා. මොකක්ද වෙනස්කම්? පළවෙනි එක තමයි
අන්තර්පර්ශුක පේශී සංකෝචනය වෙන්න ඕනේ. ඒ වගේම මහා ප්‍රාචීරයේ පේශී සංකෝචනය වෙලා ඔය මහා ප්‍රාචීරය බලන්න ඒක තියෙන්නේ වක්‍ර වෙලා තමයි තියෙන්නේ. හැබැයි මේ මහා ප්‍රාචීරයේ පේශී සංකෝචනය වුණාම ඒ මැද පෙදෙස පාත් වෙලා වක්‍රභාවයේ අඩුවීම සිද්ධ වෙනවා. එතකොට ඔන්න ඔය අන්තර්පර්ශුක පේශී සහ මහා ප්‍රාචීරයේ පේශී සංකෝචනය වුණාම අවසාන ප්‍රතිඵලය තමයි උරස් කුහරයේ පරිමාව වැඩි වෙන එක. එතකොට මේ උරස් කුහරයේ පරිමාව වැඩි වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? නාස් මාර්ගයේ ඔස්සේ පෙනහැලි වලට වාතය ඇදිලා එනවා. මොකද උරස් කුහරයේ පරිමාව වැඩි වෙච්ච ගමන් උරස් කුහලේ තුර වායු පීඩනය අඩු වෙනවා එළිය තියෙන වායු පීඩනයට වඩා. ඒතර එළිය තියෙන වායු පීඩනය වැඩි හින්දා ශ්වසන මාර්ගය තුලට නැත්නම් පෙනහැලි තුලට බාහිර වාතය ඇතුළු වීම සිදු වෙනවා. ඊළඟට ප්‍රාශ්වාසය කියලා කියන්නේ අපි දන්නවා හුස්ම හෙළන එක. එතකොට මේ ප්‍රාශ්වාසය වෙන්න නම් පෙනහැලිවල පරිමාව අඩු වෙන්න ඕනේ. පෙනහැලිවල පරිමාව අඩු වෙන්න නම් උරස් කුහරයේ පරිමාව අපි අඩු කරගන්න ඕනේ. උරස් කුහරයේ පරිමාව අඩු කරගන්න මම අර කලින් කියපු අන්තර්පාර්ශික පේශි සහ මහා ප්‍රාචීරයේ පේශි ඉහිල් වෙලා නැවත මුල් තත්ත්වයටපත් වෙන්න ඕනේ. එතන අන්තර්පාර්ශික පේශි ඉහිල් වෙනකොට මහා ප්‍රාචීරයේ පේශි ඉහිල් වෙනකොට මොකද්ද වෙන්නේ? අන්තර්පාර්ශික පේශි ඉහිල් වෙනකොට උරතරය හා පර්ශු පාත් වෙලා තිබ්බ ගානට එනවා. ඒ වගේම මහා ප්‍රාචීරයේ පේශි ඉහිල් වෙනකොට ඉහළට වක්‍ර වීම සිදු වෙනවා. තිබ්බ ගානට මහා ප්‍රාචීරය එනවා. එතකොට මේ තිකේ අවසාන ප්‍රතිඵලය තමයි උරස් කුහරයේ පරිමාව අඩු වෙනවා. උරස් කුහරයේ පරිමාව අඩු වෙනකොට පෙනහල්ලේ පරිමාවත් අඩු වෙනවා. පෙනහල්ලේ පරිමාව අඩු වෙනකොට පෙනහල්ල තුල තියෙන වායු පීඩනය එළියේ තියෙන වායු පීඩනයට වඩා වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පෙනහල්ලේ තියෙන වායුව බාහිර වායු ගෝලයට ගමන් කිරීම සිදු වෙනවා. ඕකට තමයි අපි කියන්නේ ප්‍රාශ්වාසය කියලා. එතකොට දරුවනේ හොඳට මතක තියාගන්න ආශ්වාසයේදී මොකද්ද වුනේ, ප්‍රාශ්වාසයේදී මොකද්ද වුනේ කියලා. එතන ආශ්වාසය සහ ප්‍රාශ්වාසය සිදු කරන්නේ බාහිර වාතයේ තියෙන ඔක්සිජන් අපේ රුධිරයට එකතු කරන්නයි. රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප බාහිර වාතයට යවන්නයි තමයි. එතකොට අපි බලමු මේ ආශ්වාසයෙන් ගත්ත වාතයට ගර්ත කියන ව්‍යුහය තුළදී මොකද්ද වෙන්නේ කියලා. උතර මං කලිනුත් කිව්වා මේ මානව ශ්වසන පද්ධතියේ ඇතුලේ තියෙනවා නිකන් බැලුන් වගේ ව්‍යුහයක්. අපි ඒවට කියනවා ගර්ත කියලා. මේ ගර්ත තියෙන නිකන් මිදි පොකුරක් වගේ. උතර මේ ගර්ත රාශියක් තියෙනවා අපේ පෙනහල්ල ඇතුලේ. ඔය ගර්ත වටේට තියෙනවා රුධිර කේශනාලිකා ජාලයක්. මිනිසාගේ ශ්වසන පොෂ්ටේ තමයි ගර්ත කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ මේ වායු හුවමාරුව බාහිර පරිසරයත් එක්ක සිදුවන ස්ථානයට අපි කියනවා ශ්වසන පොෂ්ටේ කියලා. ඒ කියන්නේ බාහිර පරිසරයයි රුධිරයයි අතර වායු හුවමාරුව සිදුවන ස්ථානයට අපි කියනවා ශ්වසන පොෂ්ටේ කියලා. එතකොට මිනිසාගේ ශ්වසන පොෂ්ටේ තමයි ගර්ත බිත්තිය. එතකොට මිනිසාගේ මේ වායු හුවමාරු සිදුවෙන්නේ මෙන්න මේ ගර්ත බිත්තිය හරහා. එතකොට ආශ්වාසයෙන් ඇතුළට ආපු වාතයේ තියෙන ඔක්සිජන් මේ ගර්ත බිත්තිය ඔස්සේ රුධිර කේශනාලිකා ජාලයට එකතු වෙනවා. ඒ වගේම මේ රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප ගර්ත කුටීරයට එකතු වෙනවා. අවසානයේදී වෙන්නේ ඔක්සිජන් රුධිර කේශනාලිකා තුලින් රුධිරයටත් රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප ගර්ත තුලටත් එකතු වෙලා නාස්විවරය ඔස්සේ බැහැර කිරීම සිදු වෙනවා. එතකොට මේ ගර්ත තුලදී වායු හුවමාරු වෙනකොට රුධිරයට ඔක්සිජන් ලැබීමත් රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඉවත් වීමත් නිරන්තරයෙන් සිදු වෙනවා. ඒතර අපි දැනගන්න ඕනේ ශ්වසන පොෂ්ටයක් ගත්තාම මේ ශ්වසන පොෂ්ටයක තියෙන ලක්ෂණ මොනවද? ඇත්තරම සුවසන පෘෂ්ඨය කියලා කියන්න අපි කිව්වා බාහිර පරිසරයයි රුධිරයයි අතර වායු හුවමාරුව සිදුවන ස්ථානය. ඒතර වායු හුවමාරුව වෙන්න නම් මේ සුවසන පෘෂ්ඨය තෙත් හා පාරගම්‍ය වෙන්න ඕනේ. පාරගම්‍ය කියලා කියන්නේ වායුවට ගමන් කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒ වගේම මේ සුවසන පෘෂ්ඨය තුනී පෘෂ්ඨයක් වෙන්නත් ඕනේ. ඒ වගේම මේ සුවසන පෘෂ්ඨයට විශාල වර්ගඵලයක් තියෙන්න ඕනේ. ඒකට හොඳම උදාහරණය තමයි මිනිසාගේ පෙනහල්ලේ තියෙන පෘෂ්ඨ වර්ගඵලේ ගොඩාක් වැඩි. ඔය මිනිසාගේ පෙනහල්ලේ තියෙන පෘෂ්ඨ වර්ගඵලේ කොච්චරද කියලා කිව්වොත් පෙනහල්ල දිග ඇරලා ගත්තොත් එහෙම ටෙනිස් ක්‍රීඩා පිට්ටනියකට සමානයි කියලා කියනවා. ඒ වගේම මනා රුධිර සැපයුමක් තියෙන්න ඕනේ හොඳ සුවසන පෘෂ්ඨයකට. එතකොට දරුවනේ දැන් සුවසන පෘෂ්ඨයක ලාක්ෂණික අපි දැන් කතා කරා. තෙත්තා පාරගම්‍ය වෙන්න ඕනේ. තුනී පෘෂ්ඨයක් තියෙන්න ඕනේ. මේ පෘෂ්ඨයට විශාල වර්ගඵලයක් තියෙන්න ඕනේ. මනා රුධිර සැපයුමක් තියෙන්න ඕනේ. එතකොට අපි ඊළඟට බලමු මිනිසාගේ සුවසන පෘෂ්ඨය තමයි ගර්ථ බිත්තිය. මිනිසාගේ සුවසන පෘෂ්ඨය තමයි ගර්ථ බිත්තිය. මේ ගර්ථ බිත්තිය වායු හෝමාරුවට දරන අනුවර්තන මොනවද? ගර්ථ බිත්තිය වායු හෝමාරුවට දරන අනුවර්තන තමයි ගර්ථ බිත්ති තුනී වීම. ඒ වගේම ගර්ථ බිත්ති තෙත්ව පැවතීම. රුධිර කේශනාලිකා ජාලයක් තිබීම. ඒ වගේම වාතකෝෂ රාශියක් තිබීම. මං කිව්වේ මේ මිදි පොකුරක් වගේ මෙන්න මේ ගර්ථ රාශියක් එකට තියෙන. ඒ වගේම මේ ගර්ථ වටේට තියෙන කේශනාලිකා ජාලයක්. එතකොට තමයි හොඳට වායු හෝමාරු සිදුවෙන්නේ. ඒතර ඔන්න ඔය ටික දරුවනේ මතක තියාගන්න. මිනිසාගේ සුවසන පෘෂ්ඨය වෙන ගර්ථ බිත්තිය වායු හෝමාරුට දරන අනුවර්තන මොනවද කියලා. එතකොට අපි දැන් කතා කරලා ඉවරයි බාහිර ශෝෂණය කියන්නේ මොකද්ද? ඒ වගේම ගර්ථ තුල සිදුවන වායු හෝමාරුව වෙන්නේ කොහොමද කියලා. දැන් මම කතා කරන්න යන්නේ අපේ ශෝෂණයේ තුන්වෙනි ආකාරය. මොකද්ද? සෛලීය ශෝෂණය කියන එක. මොකද්ද මේ සෛලීය ශෝෂණය කියලා කියන්නේ? දරුණේ මේ ගර්ථ හරහා රුධිරයට ආපු ඔක්සිජන් දේහ සෛලවලට ගිහිල්ලා මේ සෛල තුලදී ඔය දේහ සෛල තුලට එන ග්ලූකෝස් එක ප්‍රතික්‍රියා කිරීම සිදු වෙනවා. එතකොට මේ ග්ලූකෝස් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ශක්තිය නිදහස් වීම සිදු වෙනවා. මේක හරියට දහන ප්‍රතික්‍රියාවක් වගේ. ග්ලූකෝස් ඔක්සිජන් සහිතව ප්‍රතික්‍රියා කරලත් ශක්තිය නිදහස් වෙනවා. ඉතින් මේ ශක්තිය නිදහස් වෙනවට තමයි අපි සාමාන්‍යයෙන් සරලව කියන්නේ සෛලීය ශෝෂණය කියලා. එතකොට ශෝෂණය කියලා කියන්නේ ජීව ක්‍රියා සඳහා ශක්තිය නිපදවා ගැනීමට සජීවී සෛල තුලදී සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය. නැවතත් මම කියන්නම් ශෝෂණය කියන්නේ මොකක්ද කියලා. ජීව ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට සජීවී සෛල තුලදී සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ශෝෂණය කියලා. එතකොට මේ ශ්වසනය කියලා කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලියක්. එතකොට මේ ශ්වසනයේ දරුවනේ ආකාර දෙකක් තියෙනවා. ඔක්සිජන් අවශ්‍ය වීම සහ නොවීම මත ශ්වසනයේ ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ස්වායු ශ්වසනය කියලා කියන්නේ. මේ ස්වායු ශ්වසනයට ඔක්සිජන් අත්‍යවශ්‍ය වෙනවා. මේ ස්වායු ශ්වසනය අපේ දේහය තුළ සිදුවෙනවා. ඒ වගේම නිර්වායු ශ්වසනය කියලා කියන්නේ ඔක්සිජන් නොමැතිව සිදුවන ශ්වසනය. ඒතර නිර්වායු ශ්වසනය සිදුවීමට ඔක්සිජන් අවශ්‍ය නැහැ. මතක තියාගන්න අපේ ඇඟේ ස්වායු ශ්වසනයත් වෙනවා. ඒ වගේම අවශ්‍ය වුණොත් නිර්වායු ශ්වසනයත් සිදු වෙනවා. ඒතර අපි දැනගන්න ඕනේ මේ ස්වායු ශ්වසනයේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. ඒතර ස්වායු ශ්වසනයට මම කිව්වා ඔක්සිජන් අත්‍යවශ්‍යයි කියලා. එතකොට ස්වායු ශෝෂණයේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව මම ගැලීම් සටහනකින් දැක්වොත් වචන සමීකරණයකින් ග්ලූකෝස් ධන ඔක්සිජන් පත් වෙනවා කාබන් ඩයොක්සයිඩ් ජලයේ සහ ශක්තිය බවට. ඒ වගේම මම මේක රසායනික සමීකරණයකින් දැක්වොත් C6H12O6 නැත්නම් ග්ලූකෝස් වල රසායනික සමීකරණේ ඊට පස්සේ 6O2 6ක් CO2 ධන 6ක් ජලය ධන ශක්තිය. ඒතර මේ රසායනික ප්‍රතික්‍රියා දෙක ඔයාලගේ පෙළ පොතේ තියෙනවා.
හොඳට ඒක ලියලා පුරුදු වෙන්න. ශෝෂණය සිදුවන රසායනික ප්‍රතික්‍රියාව ස්වාය ශෝෂණයේදී වෙන එක හොඳට ලියලා පුරුදු වෙන්න ඕනේ. එතකොට දරුවනේ අද මම කතා කරා මේ ශෝෂණයේ ආකාර තුන. බාහිර ශෝෂණය, ගර්ත තුල සිදුවන වායු හොමාරුව, ඒ වගේම සෛලීය ශෝෂණය ගැන. එතකොට මේ සෛලීය ශෝෂණයේදී අපිට තව සාකච්ඡා කරන්න තියෙනවා නිර්වායු ශෝෂණය ගැන. එතකොට අපේ මානව දේහය තුළ ස්වාය ශෝෂණය වගේම නිර්වායු ශෝෂණයත් සිදු වෙනවා. ඒතර නිර්වායු ශෝෂණය සමහර ශාක සෛලවල, එවැගේම සමහර ශුද්ධ ජීවීන්ගේ දේහ තුළ සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි ඔය නිර්වායු ශෝෂණය ශාක සෛල තුළ වෙනකොට ඒක මධ්‍යසාර පැසීම කියලාත් හඳුන්වනවා. එතකොට මෙන්න මේ නිර්වායු ශෝෂණය ගැන අපි අද සාකච්ඡා කරන්නේ නැහැ. අපි ඒක කතා කරන්නේ ඊළඟ දවසේදී. එහෙනම් දරුවනේ, අපි මේ මානව ශෝෂණ පද්ධතිය ගැන ඉතුරු කරුණු ටික තවත් පාඩමකින් තවත් දවසක සාකච්ඡා කරමු. එහෙනම් දරුවනේ, සියලු දෙනාටම අදට අයිබෝන්.